මොකද්ද? මෙතන උපන්නේ මොකද්ද? දැන් මෙතන අපි සබ්දය ගැන හිතන බවකුත් තියෙනවනේ. එතනට සම්බන්ධයක් නැහැ කියන්නත් බැහැනේ. එතනට දැන් අපිට පේන එතනින් ආපු බවකුත් නැහැ. නමුත් එතනට අයිති නැහැ කියලා මෙතන කියන්නත් බැ. නච්චසෝ නච්ච අඤ්ඤෝ. එතනට අයිති කියලා කියන්නත් බැ. මේ ඔහුත් නෙමෙයි. මේ කනත් ශබ්දයක් සෝත විඥානයක් නෙමෙයි දැන් තියෙන්නේ. ඔහුත් නෙමෙයි. ඔහුගෙන් බැහැර වූ අනිකෙකුත් නෙමෙයි. ඒ කියන්නේ මේ අපි චිත්ත වේතියක් ගත්තොත් මෙන්න මේ චිත්ත නියාමයක් මෙතන තියෙන්නේ. චිත්ත නියාමයක් තියෙනවා මෙන්න මෙතන. එහෙත් රූපයත් චක්කු විඥානයත් කනත් ශබ්දයත් සෝත විඥානයත් ඉපද නිරුද්ධ වුවත් ඒ අනුව පහළ වෙන ඒ කර්මයට අනුව පහළ වෙන ධර්මතාවයක් මෙන්න මෙතන තියෙනවා. මේ එකම ආයතනය අඳුරගත්තොත් රහත් වෙන්න ඇති. මේ දැන් හරි පුදුමයි මේ ධර්මය. දැන් අපි මනෝ ධාතුව කියන්නේ මොකද්ද? දැන් අපි ස්කන්ධ ගැන කතා කරනකොට දැන් තියෙනවනේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. දැන් අපි ඕක ආයතනත් එක්ක වෙන් කරලා ගන්නකොට අපි කියනවා ඇසත් රූපයත් චක්කු විඥානයත් ඇති කල්ලි චක්කු සම්පස්සේ. චක්කු සම්පස්සේ නිසා වේදනා, සංඥා, සංඛාර පහළ වෙනවා. එතකොට ඇසත් රූපයත් චක්කු විඥානයත් ඇති කල්ලි චක්කු සම්පස්සේ. චක්කු සම්පස්සයෙන් වේදනා සංඥා සංඛාර පහළ වෙනවා. එතකොට ඇසත් රූපයක් දෙක රූපස්කන්ධය. ඒකට කියනවා රූප උපාදාන ඛණ්ඩය. එතකොට චක්කු සම්පස්සයෙන් හටගන්න වේදනාව වේදනා උපාදාන ඛණ්ඩය. රූප සංඥාව සංඥා උපාදාන ඛණ්ඩය. සංඛාරය රූප සංචේතනාව මොකද්ද? සංඛාරස්කන්ධය. එතකොට දැන් මෙතන තියෙනවා චක්කු විඥානයක් තියෙනවා, ඇසක් තියෙනවා, රූපයක් තියෙනවා. චක්කු සම්පස්සෙන් අටගත්ත වේදනා සංඥා සංඛාර. මේ ටිකට එක නමක් දෙනවා. මොකද්ද? නාම රූප. නාම රූප. වේදනා සංඥා සංඛාර නාම ඇහත් රූපය දෙක රූප. විඥානයත් නාමස්කන්ධයටම වැටෙනවා. එතකොට අපිට කියනවා නාම රූප පත්‍ය විඥාන. එතකොට යම් තැනක විඥානයක් පහළ වෙන්නේ නම් නාම රූප පත්‍ය වෙන්නම ඕන. නාම රූප දෙක එකතු කරමින් තමයි විඥානය පහළ වෙන්නේ. එතකොට මනෝ ධාතුව කියලා අපිට අමුතු නමක් වුණාට ඒ පහළ වෙන්නේ සිතක්මයි. එතකොට සිතක් පහළ වෙන්න නම් නාම රූපයන්ගේ සත්‍ය ලබන්න ඕන. එතකොට දැන් මෙන්න මෙතන තියෙන දහම් න්‍යාය මාර්ගය අපිට හම්බ වෙනවා. මොකද්ද? ඇසත් රූපයත් චක්කු විඥානයත් ඇති කල්ලි වේදනා සංඥා සංඛාර. ඇසත් රූපයත් චක්කු විඥානයත් ඇති කල්ලි චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සේ ඇති කල්ලි වේදනා සංඥා සංඛාර. එතකොට ධම්මායතනේ කියන්නේ මොකද්ද? වේදනා සංඥා සංඛාර. ධම්මායතන කියන්නේ මොකද්ද? වේදනා සංඥා සංඛාර. ධම්මායතන කියලා කියන්නේ අපි සිතින් උපද්දවන දේ, සිතින් සිතන සිහි කරන දේ. සිතට මොනවද හිතන්න පුළුවන්? සිතට හිතන්න පුළුවන්කම තියෙන්නේ සිතුවිලිනේ. හිත උපද්දන්න පුළුවන්. රූප උපද්දන්න පුළුවන්ද? හිතේ සිතට පුළුවන් සිතුවිලි උපදවන්න. හිතට පුළුවන් සිතුවිලි දැනගන්න. එතකොට මේ ධම්මායතනය කියලා කියන්නේ සිතුවිලි. මොනවද චෛතසික කියන්නේ? වේදනා සංඥා සංඛාර. වේදනා සංඥා ස්කන්ධ දෙකක් හැටියට වෙනම දාර්ශනව ඉතුරු චෛතසික ධර්ම සියල්ලම උත්පෙන් කරලා සංඛාර කියලා යොදලා තියෙනවා. ඒක කුසල වෙන්න පුළුවන්, අකුසල වෙන්න පුළුවන්, අව්‍යාකෘත වෙන්න පුළුවන්. එතකොට දැන් ඔන්න බලන්න, මෙන්න මේ නාම රූප ප්‍රත්‍යයෙන්, මේ නාම රූප ප්‍රත්‍යයෙන් එය විපාකයක් හැටියට එය හේතු කරගෙන උපදිනවා මනෝ ධාතුව. මනෝ ධාතුව, මනෝ ධාතුව උපදිනවා. ඒ කියන්නේ මනෝ ධාතුව තවත් හිතක් උපදිනවා. දැන් ඒ හිතට මොකද්ද කරන්න පුළුවන් දේ? දැන් ඔන්න මෙන්න මෙහෙම කතාවක් අහලා තියෙනවද? මේ දෙවිවරු දිව්‍ය ලෝකේ උපදිනවනේ ඕපපාතිකව. දිව්‍ය ලෝකේ දෙවිවරු ඕපපාතික උපන් හැටියම මොකද්ද කරන්නේ? තමන් මෙතන උපන්නේ කුමන කර්මයකින්ද, කුමන හේතුවක් නිසාද කියලා බලන බවක්, අතීතයේ ආවර්ජනය කරන බවක්. එතකොට ඒගොල්ලන්ට පේනවා යා කරගත්ත කුසල පුණ්‍ය කර්මය. එතකොට යාට පෙන්නේ එදා මල් පූජා කරපු, දන් දුන්නු, සිල් රැකපු, භාවනා කරපු ඒ ක්‍රියාවට පේන්නේ. දැන් ඒ සිද්ධිය පේන්න පුළුවන්ද? ඒ සිද්ධිය නිරුද්ධ වෙලා දැන් එහා එනම් ඒ පෙර භවයේ මැරෙනකොටත් දැක්කේ. දැන් ඒ කර්මයේ හැටියට දකින්නෙත් මොනවද? තමන්ගෙම සිතුවිලි ටික නේද? වේදනා සංඥා සහිත වූ සංඛාර ටික නේද දකින්නේ? ඒ සිද්ධිය දැන් නිරුද්ධ වෙලානේ, මැරිලානේ. දැන් අපි මේ ශබ්දය ගැන හිතුවොත් දැන් මැරිලානේ. ඒක ආපහු කාටවත් ඒ ශබ්දය ආපහු අහන්න බෑනේ. ආපහු ගැටිලා ආයි ශබ්දය අහන්න පුළුවන් වෙයි. ඒ ශබ්දය දැන් හේතු ගැටීම නිසා ඉස්සෙල්ලා උපන් ශබ්දේ නම් නෙමෙයි. එහෙනම් දෙවිවරු ඕපපාතික උපන් ගමම්ම කරන පළවෙනි ක්‍රියාව තමයි ඒ දිව්‍ය ලෝකයේ උපදින්න, ඒ විඥානයේ පිහිටන්න උපකාර වෙච්ච හේතු. එතකොට හේතු හොයනකොට යාට සිහි කරන්න පුළුවන් මොනවද? වේදනා සංඥා සංඛාර, තමා කරගත්ත කුසල අකුසල කර්ම. කුසල අකුසල කර්ම ඒ කියන්නේ සංඛාර. එතකොට අතීතේ නිරුද්ධ වෙලා දැන් වේදනා සංඥා සංඛාර දැන් මේ දේවාත්මයට එනකොට පෙර යම් තැනක හිටියානම් එතන පහළ වෙච්ච වේදනා සංඥා සංඛාර දැන් එතනම නිරුද්ධ වෙලා දැන් අපට සිහි කරන්න පුළුවන් බව තියෙනවා. ඒ බවට දැන් එතන පහළ වෙච්ච ඒවා නෙමෙයි, ඒවා එහෙ එකක් එහෙම තිබුණා කියලා සිහි කරන්න පුළුවන්. දැන් මෙන්න මේ සිහි කරන බව තමයි ධම්මායතනය කියන්නේ. දැන් ඔන්න බලන්න මේ අත්දැකීම ඇත්තක්ද කියලා. දැන් ශබ්දය නැතුව ගියා. දැන් අපට ඒ ශබ්දය නැවත මොන ආයතනයකින්වත් ඒ ශබ්ද රූපේ අහන්න බෑ. හැබැයි ඒ ශබ්ද සංඥාව, ඒ ශබ්දය පිළිබඳව කල්පනාව නැවත සිහි කරන්න පුළුවන්. දැන් ඒ ඇසු ශබ්දය පිළිබඳව දැන් සිහි කරන්න පුළුවන්. හැබැයි දැන් ඒ හිතන එක, සිහි කරන එක ශබ්දයද? ශබ්දය නෙමෙයි. ශබ්දය නෙමෙයි. ශබ්දය නිරුද්ධ වෙලා. හැබැයි ශබ්දයමයි කියලා රැවටෙන තරමට ඒ ශබ්ද සංඥාව හිතට එන්න පුළුවන්. එතකොට දැන් අපි මේ ශබ්දය ගැන සිතනවාය කියන අවස්ථාව මොකද්ද? මෙන්න මේ නාම රූප පත්‍ය කරගෙනම උපදින මනෝ ධාතුව එකක් ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එතන ඒ පහළ වෙන සිතට පුළුවන්කම තියෙන අර දිව්‍ය ලෝක උපන් දෙවියන්ට වගේ මම හටගත්තේ කුමන හේතුවෙන්ද? මේ හිත හට ගැනීමට හේතු වෙච්ච හේතු සිහි කරන්න විතරයි. දැන් මෙතන අලුතෙන් අරමුණක් ගන්න නෑ. අරමුණු ගන්න තැනක් නෙමෙයි එතන. එතනට පුළුවන් මේ මනෝධාතුවට පුළුවන්කම තියෙන්නේ මොකද්ද? තමා හට ගැනීමට හේතු නාම රූප ධර්මයෝ පිළිබඳව සිහි කරන බව. එතකොට සිහි වෙන්න මොනවද? වේදනා, සංඥා, සංකාර. හැබැයි අපි එතනදී තේරුම් ගන්න ඕන මෙතන ඉහි පහළ වෙච්ච වේදනා සංඥා සංකාර නම් නෙමෙයි මේ එන්නේ. මෙන්න මේක තමයි කර්මයේ ස්වභාවය. කර්මයේ ප්‍රත්‍ය මෙන්න මෙතනදී තියෙනවා. තේරුම් ගන්න පුළුවන් නම් මන් දන්නේ බැරිද කියලා. දැන් ඔන්න අපට දැන් හොඳටම තේරුම් ගන්න දැන් ශබ්දය ගැන සිහි කරනවා මිසක් ඒක සිතුවිලි මාත්‍රයක් මිසක් ශබ්දේ නම් අපිට ආපහු අරමුණකට ගන්න බෑ. ශබ්දේ නැති වුණාමයි ඒක කිසි සැකයක් නෑ. නමුත් අපි ශබ්දය ගැන හිතන බවක් තියෙනවා. ඔන්න තේරුම් ගන්න මෙන්න මේ ශබ්දය ගැන හිතන බව මෙන්න මෙතන තියෙන්නේ ධම්ම ධාතුව ධම්මායතනය. දැන් මනස මන ආයතනයක් වෙලා අරමුණක් ගන්න වෙලා. මොකද අරමුණ ගත්තේ වර්තමාන අරමුණක් නෑ. අතීතයේ විනිශ්චය දෙය තියෙනවා කියලා හදාගත්තා. මෙන්න මේකට කියන දෘෂ්ටිය කියලා. දැන් මෙන්න මෙතනින් එහාට තමයි වැරද්ද අකුසලයේ පාපය ගොඩනැගෙන්නේ. සසර දිග්ගෙන්නේ. සසර නවත්තන්න පුළුවන් තැනත් මෙතන. සසර ගමන නවත්තන්න පුළුවන් තැනත් මෙතන. සසර ගමන පවත්වන්නෙත් මෙතන. හොඳ නරකට දෙකටම මෙතනමයි තියෙන්නේ. මෙන්න මෙතන හඳුනාගත්ත කෙනාට තමයි ඇත්තටම විපස්සනාවක් කියන එකක් කවදා හරි හම්බ වෙනවා නම් හම්බ වෙන්නෙම ආයතන නිරෝධ කරන බවක් හම්බ වෙන්නෙත් මෙන්න මෙතනින්මයි. ඒක ටිකක් අපි කතා කරන්න ඕන වෙනවා. ධම්ම ධාතුවත් ආයතනයක්. ඒ කියන්නේ අපිට එතන ආයතනයක් හැටියට ගන්නත් පුළුවන් ආයතනයක් නොවන්නේද කියන්න වෙනවා. දැන් අපි ගත්තොත් එතනදී අපි බෙදා ගන්න වෙනවා මේ ධම්ම ධාතුව හා මනෝ ධාතුව කියන එක. රහතන් වහන්සේලාටත් මේ ක්‍රියාවම සිද්ධ වෙනවා. නමුත් අපි උන්වහන්සේලාට මේ ආයතනික ක්‍රියාවලිය ඇත කියලා කියන්න බෑ. කියන්නේ නෑ. මේකේ අඩුවක් තියෙනවා, මේකේ වෙනසක් තියෙනවා. අපි ආයතනයක් කියලා කියන්නේ යම් ක්‍රියාකාරකම් ටිකක් සිද්ධ වෙනවා නම් මේ සසර පවත්වන්න යම් කාර්යභාරයක් කරනවා නම් යම් ආයතනයකින් යම් ස්ථානයකින් අපි ඒකට කියන එතනට කියනවා ආයතනයක් කියලා. එතකොට දැන් ග්‍රහතන් වහන්සේ මෙන්න මේ ආයතනික ක්‍රියාවලිය මේකෙන් කෙරෙන කාර්යභාරය නතර කරලා අපිට ආයතන මනසත් ආයතනයක් වෙනවා, ධර්මයක් ආයතනයක් වෙනවා. එතකොට මනෝ ධාතුව ධම්ම ධාතුව. එතකොට දැන් ඔන්න මන ආයතනයෙන් උපද්දපු උපදේතු සිහි කරපු දේ දැනගන්න හිතක් පහළ වෙනවා. ඒකට කියනවා මනෝ විඥානය කියලා. එතකොට මනෝ විඥානය කියන්නේ මොකද්ද? සිතින්ම උපදේතු දේ දැනගන්න බව. එතකොට සිතින් උපදවන්නේ මොකද්ද? සිතු විලි, වේදනා සංඥා සංකාර ධම්ම ධාතු. නෑ. මනෝ ධාතුවට පුළුවන්කම තියෙන්නේ වේදනා සංඥා සංකාර සිහි කරන්න. එතකොට සිහි කළ දේ දැනගැනීමෙන් පහළ වෙන හිත තමයි මනෝවිඥානය. දැන් අපි ඉස්සෙල්ලා දැන් මෙතන කතා කළානේ චක්කු විඥානේ ඇතිකල්ලි චක්කු සම්පස්යෙන් වේදනා සංඥා සංඛාර ටික. ඒ නාම රූප ප්‍රත්‍යයෙන් දැන් අපි මේ කතා කරන තැන සකස් උනේ. මනෝ ධාතුව කියලා අපි මේ කතා කරන තැන. නේද? එතකොට දැන් එතන හත ගන්න යම් අතීත සිද්ධියක් පාදක වෙලා තියෙනවා. එහි නිරුද්ධ වුණාට ඒ Nirodhe නොදන්නාකම හෝ එතන Nirodhe නොදන්නාකමම නෙමෙයි එතන තියෙන ධම්ම නියාමයක් චිත්ත නියාමයක් සම්පටිඥන සම්තීරණ වත්තප්පන ජවන කියලා මේ චිත්ත වීතියක පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම මෙතන තියෙන්නේ අමුතු දෙයක් නෙමෙයි සම්පටිඥන සම්තීරණ කියන මේ අවස්ථාව ගැන මම මේ කියන්නේ අභිධර්මයේ පැත්තෙන් ගත්තොත්. එතකොට ඒ නාම රූප පත්‍ය කරගෙන මෙතන මනෝ ධාතු හට. දැන් මනෝ ධාතුවේ වේදනා සංඥා සංකාර පහල කරනකොට මෙතන නැද්ද ස්පර්ශයක්? මනෝ ධාතු සම්පස්සේ තියෙනවා. මනෝ ධාතු සම්පස්සේන් හටගත්ත වේදනා සංඥා. එතකොට ඒ නාම රූප පත්‍ය කරගෙන තවත් විඥානය පහල. මේක තමයි සතර. මේක තමයි සතර. එකක් නිරුද්ධ වෙන්නේ තවත් එකක් උපදවගෙන. ඒක නිරුද්ධ වෙන්නේ තවත් එකක් උපදවගෙන. මේක ටිකක් අමාරුයි. අපි මේක පුළුවන් තරම් බලමු සරල කරලා ගන්න. ධම්ම ධාතුව කියලා කියන්නේ අපි කියවා වේදනා සංඥා සංඛාර කියලා. දැන් මෙන්න මෙහෙම එකක් කියන්නකෝ. අපට අපි අතින් අත්පුඩියක් ගන්නවා. හරිද? අතින් අත්පුඩියක් ගන්නවා. ගහලා ඒ ශබ්දය කණින් අහන්න බැරිද? ඒ ශබ්දය කණින් අහන්න බැරිද? පුළුවා. එහෙනම් සෝත සම්පස්යෙන් හටගත් වේදනා සංඥා සංඛාර තවත් තැනකින් දැනගන්න බැරිද? මේක පුළුවන් නම් ඒකත් පුළුවන් වෙන්න ඕන. එතකොට තවදුරටත් ඒ ගැන අපි යමක් කතා කළොත් ලෝකෝත්තර ධර්මයක් ඇතුළතින් දැකිය යුතු ධර්මයක් බාහිරයෙන් නිදර්ශන අරගැනීමේ හැකියාව අවමයි අඩුමයි. අපේ අධ්‍යක්ෂකමයි මේකට උවමනා කරන්නේ. දැන් ඔබම බලන්න, ඇත්තටම කනත් ශබ්දයත් සෝත විඥානයත් දැන් නිරුද්ධයි නේද? ඒ කියන්නේ දැන් සෝත විඥානය නිරුද්ධ වෙනවා කියනකොට සෝත සම්පස්යෙන් හටගත් වේදනා සංඥා සංඛාරද නිරුද්ධයිනේ. සෝත විඥානේ නැත්නම් සෝත සම්පස්සේ නැත්නම් වේදනා සංඥා සංකාර ඉතුරු වෙයිද? නැහැ. ඒවත් එතනමයි නිරුද්ධ වෙන්නේ. එහෙම වුණත් ඒව නිරුද්ධ වෙන බව ඇත්ත. දැන් අපිට ඒක සැකයක් නැහැ. නමුත් දැන් අපි ශබ්දයේ ගැන සිහි කරන මෙනෙහි කරන බවකුත් තියෙනව නේද? ඒ ශබ්දයේ මිහිරි හෝ අමිහිරි හෝ නිට්ටි හෝ අනිත්‍ය ආදී වශයෙන් සිතන බවකුත් තියෙනව නේද? මෙන්න මේ සිතන අවස්ථාව ගැන තමයි මම මේ ධම්ම ධාතුව හා මනෝ ධාතුව කියලා කියන්නේ අනුමාන වශයෙන් තේරුම් ගන්න. එතකොට දැන් අපිට මනෝ ධාතුවට සිහි කරගන්න පුළුවන්කම තියෙන්නේ මොකද්ද? මෙරිච්ච දෙයක් පිළිබඳ. දැන් මනෝ ධාතුවෙන් සිහි කරගන්නේ බාරගන්නේ මොකද්ද? මෙරිච්ච දෙයක්. වේදනා සංඥා සංඛාර මෙරිලා දැන්. මෙරිච්ච වේදනා සංඥා සංඛාරයෝ තමයි සිහි කරලා තියෙන්නේ. එතකොට මේ සිහි කළ දේ මෙරිච්ච බව දන්නවනේ. ඒ හටගත්ත උපන් වේදනා සංඥා සංඛාරයෝ, ඒ උපන් ස්කන්ධයෝ, උපන් ආයතනයෝ, අතීතයෙන් යමක් මෙතනට ආවේ නැහැ, මෙතනම හටගත්ත, මෙතන හටගත්ත දේ මෙතනමයි නිරුද්ධ වෙන්නේ කියලා නුවණක් අපිට පහළ වුණොත්, නුවණක් අපිට පහළ කරගත්තොත්, ඒ කියන්නේ දුක දුක හැටියට දැක්කොත්, මෙතනක් තියෙන ස්කන්ධ. කන්දානම් පාතු භාවෝ ආයතනනම් පටිලාභෝ ජාති. එතකොට ඔන්න බලන්න, දැන් අපට නිතරම හම්බ වෙන්නේ මෙරිච්ච සබ්දයක් පිළිබඳව තමයි හිතන්න වෙලා තියෙන්නේ. දැන් අපි යම් විදියකින් හිතුවොත් මේ සබ්ද සංඥාවක් පහළ වුණා, සබ්දේ පිළිබඳව හිතන බවක් ඇති වුණා, මේ හිතන බවට හේතු ඒ ධර්මය අතීතේම නිරුද්ධ වෙලා, අතීතේම නිරුද්ධ වෙලා, නිරුද්ධ වෙච්ච බව නිරෝධයට නම් දැන් අපේ සංඛාරයේ උනේ, අපේ කල්පනාව උනේ. අපි දැනගන්නේ මොකද්ද? ඉපද නිරුද්ධ වෙච්ච බව, උපජ්ජත නිරුද්ධ්‍යන්ති, උපාද වය ධම්මිනෝ, ඉපදිලා වැය වුණා, ඉපද නිරුද්ධ වුණා, ඉපද නිරුද්ධ වුණා. එතකොට අපි දැක්කේ මොකද්ද? මෙන්න මේ හේතු නිසා මේ කර්මප්‍රත්‍යයෙන් මේ බඳු ආයතනයන්ගේ ස්කන්ධයන්ගේ පහළ වීම වුණා, වේදනා සංඥා සංඛාරය පහළ වුණා, ධම්මායතනය පහළ වුණා, මේ බඳු සිහි කිරීමක් වුණා. එහෙත් එය මේ හේතු නිරෝධයෙන්, මේ හේතුන්ගේ බිඳීමෙන් මෙතනමයි නිරුද්ධ කියලා අපි නිරෝධය දැක්කොත් අපි දැක්ක වෙන්නේ ඉපද නිරුද්ධ වුණා, ඉපදිලා මැරුණා කියන එක. අපි ඉපදිලා මැරුණා කියලා දැක්කනම් අන්න ඒ දැනගන්න විඥාණය, ඒ නිරෝධය දැනගන්න විඥාණය, චක්කු විඥාණයවත්, සෝත විඥාණයවත්, ඥාන විඥාණයවත්, ජීවා විඥාණයවත්, කාය විඥාණයවත්, මනෝ විඥාණයවත් නොවේ. අර ආයතනයක් උපදවන්න හේතු වෙන විඥාන නෙවෙයි. ඒකට කියනවා කර්ම රහිත විඥානය. දැන් ආයතන උපදවන්නේ කර්ම සහිත විඥානයක් වෙන. දැන් හොඳයි, අපි දැනගත්තේ ශබ්දයමයි, ඒ ශබ්දයයි ඇහුනේ, ඒ ශබ්දය හරි හොඳයි මිහිරියි කියලා අපි ඒ ශබ්දය පිළිබඳව වරදවා ගත්තනම් වැරදි දැකීමක් ඇති වුණා නේ. ඒ කියන්නේ නිරෝධය නොදැක්කනම්. එහෙනම් අපේ විඥාණය ආපහු සෝත වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආපහු කන උපදින්න පුළුවන්, ආපහු ඒ ශබ්දය අහන්න. දැන් අපි එතකොට කනෙන් ශබ්දය අහනවා, මනෝධාතුවෙන් ශබ්දයක් දැනගන්නවා, ආයි මනායත සෝත ආයතනය දෙනවා, කනට ශබ්ද ගැටෙනවා. අපට නොනැසි එහෙන ශබ්දයක් හම්බ වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. මෙන්න මේ හේතුව බිඳෙනවා, නිරුද්ධ වෙනවා යම් මොහොතක, යම් වෙලාවක. අපි තේරුම් ගත්තොත් වැඩි අමාරුනේ. අමාරුවට හිතන්න එපා මේක. මේක වචනවල අර්ථ ගන්න යන්න එපා. ඔබ තේරුම් ගන්න මෙන්න මේ ටික දැකලා, අහලා, දැනිලා, දැනගෙන එය ඒසනේම බිඳෙනවා. දැන් ඊට අනතුරුව සිතන අවස්ථාවක් තියෙනව නේද? මේ සිතන අවස්ථාවට ඒ ඇහැ අයිතිද? ඒ රූපේ අයිතිද? ඒ චක්කු විඥානේ අයිතිද? ඒ චක්කු සම්පත්තිය අයිතිද? ඒ චක්කු සම්පත්තිය උපන් වේදනා සංඥා සංඛාර අයිතිද? එහෙනම් මේ ස්කන්ධය එකක්වත් මෙහාට අයිති නෑ. එහෙනම් එතනම නිරුද්ධ වෙලා. එහෙනම් දැන් මේ ඉපදලා තියෙන්නේ මොකද්ද? යමක් අනිත්‍ය නම් එහෙනම් දුකයි කිව යුතු. එහෙනම් දැන් බුදුහාඳුර දේශනා කරනවා මෙන්න මේකට මෙතන දුකයි කියලා. මේ ඇති උනේ, මේ පහළ වෙන්නේ දුකයි කියලා බලන්න කියලා. මේ පහළ වෙන තැන දුක් හැටියට දැක්කොත්, දුක හැටියට බලලා අත්හැරියොත්, එතන තමයි අපට නිරුද්ධ වෙන තැන. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. රූපේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උබ්බජ්ජති නන්දි. යා රූපේ නන්දි තදූපදානං උපාදාන පත්‍යා භවෝ භව පත්‍යා ජාති ජාති පත්‍යා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසාපි සම්භවಂತಿ. මේ පටිච්ච සමුප්පාදය. නාභි නන්දති නාභි වදති නාජ්ජෝසාය තිට්ඨති. ඔන්න යම් කෙනෙක් තස්ස රූපේ නාභි නන්දතෝ නාභි වදතෝ නාජ්ජෝසාය තිට්ඨතෝ යම් කෙනෙකු සතුටු වෙන්නේ නැත්නම් මෙතන බැසගන්නේ නැත්නම් හොඳයි යහපත් කියලා බාරගන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ? යා රූපේ නන්දි නිරෝධා. රූපේ යම් නන්දියක් කැමැත්තක් තිබුණා නම් ඒක නිරුද්ධ වෙනවා. නන්දි නිරෝධා උපාදාන නිරෝධ. උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසාපි නිරුජ්ජಂತಿ. සියලු දේ නිරුද්ධයි. බිය වෙන්න එපා, මෙතන අමාරුයි, මෙතනින් එහාට එනන් අපිට යන්න බෑ කියලා. මේ තැන් අපිට ළඟින් ප්‍රතිපදාව තියෙන මේ ප්‍රශ්න ගොඩක් ආපු නිසායි මෙතන ගැන අපි කතා කළේ. මෙතන සරල කරගන්න පුළුවන්. මේ තැන් අපිට ගන්න පුළුවන් මාර්ගය උපදවා ගන්න පුළුවන් ප්‍රතිපදාවක්, සත්‍ය ඥානයක්, කුත්ති ඥානයක්, කුතක් ඥානයක් අපිට ලබන්න පුළුවන්. දැන් අපි මෙන්න මේ ටික කතා කළේ යම් තැනක් පෙන්වන්න. අපට පේනවා දැන් ඔබ අහලා ඇති වචන දෙක, පටිඝ සම්පත් සහ අධිවචන සම්පත්. දැන් මේ බාහිර ආයතනයන් එක්ක ගැටෙනකොට ඒකට කියනවා පටිඝ සම්පත් කියලා. දැන් ඒකට අරමුණ තියෙනවා ඉදිරියේ ගැටෙන පටිඝ සම්පත්. දැන් අපි අර කතා කළානේ මනෝ ධාතු සම්පත්තියක් ගැන. දැන් මනෝ ධාතුවට ගැටෙන්නේ මොනවද? සිතින් උපදවන දේ. මෙන්න මෙතනට කියනවා මනෝ ධාතුවට ගැටෙන දේ අවස්ථාවට කියනවා අදිවචන සම්පත්. ඒ කියන්නේ පිටත ඉඳලා ඇතුළට එනවා. ඇතුළත ඉඳලා අපව පිටතට යනවා. ඒ කොහොමද එන්නේ? දැන් ඔන්න ශබ්දයක් ඇහුණා. දැන් ඇත්ත නම් ශබ්දය නිරුද්ධයි. දැන් හිතනවා නම් හිතන්න තියෙන්නේ හේතු ගැටීම නිසා ශබ්දයක් අටගත්තා, හේතු නිරෝධයෙන් මේ ශබ්දය නිරෝධයි කියලා. දැන් අපි හිතන්නේ එහෙම නෙවෙයිනේ. අනේ ශබ්දයක් ඇහුණා, මේ ශබ්දේ නම් හරි හොඳයි, හරි මිහිරි, මේ ශබ්දය ඇති කළේ කිනා නම් අන්නරයා, එයක් මෙහෙමයි. අපිට මේ ශබ්දය ගැන ගොඩාක් දේවල්. එතකොට දැන් එහෙම හිතනවා කියන්නේ මොකද්ද? අපේ ශබ්දය ගැන කැමැත්ත ඇති වෙලා, ශබ්ද රූපය පිළිබඳව කැමැත්ත ඇති වෙලා දැන් බාරගෙන මේ අභිවදති. මේ වචන භාවිතා කරනවා, කතා කරනවා ශබ්දයත් එක්ක. ශබ්දය ගැන අභිනන්දති, සතුටු වෙනවා. අභිවදති, දැන් ශබ්දය ගැන කතා කරනවා. අජ්ජෝසාය තිටති, දැන් ශබ්දෙහි බැසගෙන. ඒක ප්‍රතිඵලය මොකද්ද? ආපහු ශබ්දය අහන්න කැමැත්ත ඇති වෙලා ආපහු ශබ්දය අහන්න කන උපදිනවා. එතකොට ඇතුල් පිටතින් ඇතුළට ගිහිල්ලා එහෙ රැවටිලා ආපහු එළියට එන බවක් තියෙනවා. දැන් අපිට නැවත නැවත ආයතන උපදින්නේ මෙන්න මේ නිසා. දැන් රහතන් වහන්සේට ආයතන උපදිනවා. එතකොට රහතන් වහන්සේ මේ මනෝ ධාතුවේදී රැවටෙනවද කියන ප්‍රශ්නේ තමයි මම කිව්වේ ඉතින්ලා මගෙන් ඇහුවා නම් මහත්ම හරි කියලා. ඇත්තටම මෙන්න මෙතන තියෙන්නේ මොකද්ද? දැන් අපිට ඔක්කොටම තියෙනවා පිටතින් ඇතුළට එන බව තියෙනවා. දැන් අපිට තියෙනවා ඇතුලෙන් ගැවටිලා ඒ මෙරිච්ච શબ્දේ මෙරිච්ච බව දන්නේ නැතුව අනේ શબ્දේ නම් හරි හොඳයි කියලා නැවත අහන්න හන උපදවන බව. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට මොකද්ද තියෙන්නේ? මහණෙනි ඇස පුරාණ කර්මය, නාසය පුරාණ කර්මය, දිවක මේ ආයතන පංච ආයතන පුරාණ කර්මයෙන් හටගත් ඒවා. ඒ පුරාණ කර්මයෙන් හටගත් දේවල් බුදුවරුන්ට පස්සේ බුදුවරුන්ට මහරහතන් වහන්සේලාට වෙනස් කරන්න බෑ. ඒවට ගැටුනොත් දැනීම් දැන ගැනීම ඇති වෙනවා. උන්වහන්සේලාට දුක් වේදනාව දැනුණ අර බොජ්ජංග සූත්‍ර කියනකොට පේනවනේ නේද? සැප වේදනාවත් උන්වහන්සේලාට දැනෙනවා. අදුක්කම සුඛ වේදනාවත් උන්වහන්සේලාට දැනෙනවා. එතකොට මෙන්න මේ පිටතට ගැටිලා පටිඝ සම්පස්සේ වෙලා ඒ ආයතනයේ බිඳීමෙන් අනතුරු අපි දැන් මේ කිව්වේ ශබ්දය ගැන හිතන අවස්ථාවක් තියෙනවා එක. මෙන්න මේ අවස්ථාවට අදිවචන සම්පස්සේට රහතන් වහන්සේලා දෙනවා. හැබැයි අපේ උන්වහන්සේලාගේ වෙනස මොකද්ද? අපි යතනර